సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారయ వేవా సుపిన్వత్ని ඔබ හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන හේරත් පවුලේ පින්වත් සියලු දෙනාටමත් මෙතනට සම්බන්ධ වී සිටින සියලුම දෙනාටත් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ උතුම් කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා ලස්සන සූත්‍රයක් අදිචිත්ත සූත්‍රය කියලා. තුර අදිචිත්ත කියලා කියන්නේ සමත විපස්සනා වශයෙන් වඩන සිත කියන එක. එතකොට සමත විපස්සනා වශයෙන් වඩන සිතක් තියෙන කෙනාට තමයි ධර්මය ස්පර්ශ කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට අදිචිත්ත බුදුරජාණන් වහන්සේ මතක් කළා ඒ සූත්‍රයේදී අදිචිත්ත මනු යුත්තේන භික්කවේ භික්කුණා තීනි නිමිත්තානි මනසිකා තබ්බානි. පින්වත් මහණෙනි, මේ විදර්ශනාවට පාදක වෙන සමාධියක් වඩන කෙනා අදිචිත්ත කියලා කියන්නේ ඒකයි. එහෙනම් ඔයගොල්ලන්ට අහලා ඇති ওই සූත්‍රවල තියෙනවා අදි සීල අදිචිත්ත අදිපඤ්ඤා කියලා. එතකොට අදිචිත්ත කියනකොට විදර්ශනාවට පාදක වෙන සමාධිය ගැන කියන්නේ. අපි මේ මාසයක අපි කල්පනා කළා භාවනාවට අදාළ දේශනා කරන බව. එතකොට අදිචිත්ත මනු යුත්තේන කියනකොට පින්වත්නි, ධර්මයේ පැහැදිලි වෙන්නේ විදර්ශනාවට පාදක වන සමාධිය වඩන කෙනා කියන එක. අදි සීල කියලා කියන්නේ විදර්ශනාවට පාදක වෙන විදියට සීලය දියුණු කරන කෙනා. අන්න අදි සීල කියන වචනේ අවගලන්ට අහලා ඇති සූත්‍රවල අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. එතකොට අදි සීල කියන එකේ වෙනස මොකද්ද? ඒක පන්සිල් වලට එහාට ගිහින් එකක්. අදි සීල මොකද්ද? අදි සීල විදර්ශනාවට පාදක වෙන සීලය කියන එක. සීලේ ප්‍රභේද, සීලේ තිපරිවට්ටයක් තියෙනවනේ. එතකොට සීලය කියනකොට එකෙන් අවධාරණය කෙරෙන්න පුළුවන් පංචශීලය, ආජීවට්ටාංගම සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය වගේ සීලේ කොටස් තමයි පින්වත්නි සීලයේදී කතා කරන්නේ. එතන අදි සීල කියලා කියනකොට එතන කතා කරන්නේ විදර්ශනාවට පාදක වෙනවා සීලය. එතකොට ඒක හැම වෙලාවකම විදර්ශනාවට පාදක වෙන්නේ නැහැ. විදර්ශනාවට පාදක වෙන සීලය කියන එක. එතකොට සීල විසුද්ධිය කියලා කියන්නේ, සීල විසුද්ධිය කියලා කියන්නේ සීලේ පදනම් කරගෙන එයා චිත්ත පාරිශුද්ධිය පිණිස, ඒ කියන්නේ ආශ්‍රව කඩන්න තරම් බලවත් ඒ සීලය. සීල සම්පත්තිය කියන්නේ, සීල සම්පත්තිය කියලා කියන්නේ ගිහි කෙනෙකුට පංචශීලය, පැවිද්දෙකුට නම් ප්‍රතිමෝක්ෂය. සීල සම්පත්තිය. සීල විපත්තිය කියලා කියන්නේ, සීල විපත්තිය කියන්නේ මේ සීලය දුර්වල වෙලා මේ සීලය නිසා පැන නගින්න පුළුවන් මහ ව්‍යාකූල අරබුදයකට යාහු වෙලා කියන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා ජීවිත අවබෝධය කරා යන කෙනා තුළ පැන නගින තත්ත්වය පිළිබඳව දේශනා කරද්දී ඒ තමයි බුදුරජාණන් වහන්සේ අපට මාර්ගයට උපකාරවන සීලේ අවකාශයක් පැහැදිලි කරනවා. එතකොට මාර්ගයට උපකාරවන සීලේ අවකාශය කොයි වගේද? මාර්ගයට උපකාරවන සීලේ අවකාශය තමයි පින්වත්නි මේ සෝතාපන්න ශ්‍රාවකයා තුළ මතුවෙන తত্ত্বය. සෝතාපන්න වෙන ශ්‍රාවකයා තුළ මතුවන తত্ত্বය. එතකොට මේ සෝතාපන්න වෙන ශ්‍රාවකයා තුල මතුවෙන සීලේ ස්වභාවය තමයි මේ සීලෙන් බලාපොරොත්තු වෙන්නේ ආවට ගියාට කෙලෙස් කඩන එක නෙමෙයි. එහෙම මෙහෙන් කෙලෙස් කඩන එක නෙමෙයි සෝවාන් වෙච්ච ශ්‍රාවකයා තුල බලාපොරොත්තු වෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු කිරීමට තරම් ප්‍රබල සීලයක්. සක්කාය දිට්ඨිය කියන්නේ හැම වෙලාවකම යා බලනවා සක්කාය දිට්ඨිය කැළැල්වීම පිණිස තියෙන අවකාශය වසා ගන්නවා. ඒ වසා ගන්නට එයා තුළ මතුන හැම ක්‍රියාමාර්ගයක්ම සීලය. බාහිරින් ගොඩනැගෙන හැම ක්‍රියාවලියක්ම සීලයට අයිති. ඒතරම සීලය කියන්නේ බොහොම සංකීර්ණ එකක්. සීලය සම්මා දිට්ඨියට සම්බන්ධයි. කොහොමද සම්බන්ධ? සීලය ලෞකික සම්මා දිට්ඨියට සම්බන්ධයි. ඒ තමයි ওই පන්සිල් අට සිල් පොයේ සිල් සමාදන් වෙනවා. ඒවා සම්බන්ධ වෙන්නේ මොකටද? ඒවා සම්බන්ධ වෙන්නේ පින්වත්නි සම්මාදිට්ඨියේ ලෞකික සම්මාදිට්ඨියට. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියේ ස්වභාවය තමයි සිල් රැකීමේ විපාක තියනවා කියලා පිළිගන්න එක. සීලේ නිවන පිණිස උපකාර වෙනවා කියන අර්ථයට තරම් උඩට ගිහින් නැහැ. එයා කල්පනා කරනවා මෙහෙම සිල් රැක්කට පස්සේ මෙබඳු සීලයක් තිබ්බාම ඒක මේ විපාකයක් මට තියෙනවා. සීලයකින් ලැබෙන අනුරූපී විපාකයක් මට තියෙනවා කියලා පිළිගන්න එක. ඒක ලෞකික සම්මාදිට්ඨියට සම්බන්ධ සීලය. එතකොට ඒ ශ්‍රාවකයාට ඔගොල්ලෝ අහලා ඇති ධ්‍යාන සම්මාදිට්ඨිය කියලා ගන්න. ඒකට උපකාර වෙන සීලය තමයි අදිසීල. අදිසීල. ඒ කියන්නේ අපි කිව්ව විදර්ශනාවට පාදක වෙන, දැන් අපි අදිචිත්ත කිව්වේ මොකද්ද? විදර්ශනාවට පාදක වෙන සමාධිය. අදිසීල කිව්වේ විදර්ශනාවට පාදක වෙන සීලය. විදර්ශනාව සමත විදර්ශනාවට පාදක වෙන සීලය. එතකොට සමත විදර්ශනාවට පාදක වෙන මට්ටමට සීලය දියුණු කරන එක අපි කියන්නේ එකට ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඒක උදව් වෙන්නේ මොකටද? ඒක පින්වත්නි අපට උදව් වෙන්නේ අන් කවර දෙයකටවත් නෙමෙයි. ඒක උදව් වෙන්නේ මා පුද්ගලයා තුළ පැන නගින ධ්‍යාන සම්මාදිට්ඨියට. එතකොට ධ්‍යාන සම්මාදිට්ඨිය උපකාර වෙන සීලය අපි අඳුන ගන්නවා අදිසීල කියලා. එතකොට මේ දැන් විවාහාරයේදී භාවිතයේදී භික්ෂුවට ප්‍රාතිමෝක්ෂයෙන් සංවර වීමත් අදිසීලයට කියලා කියනවා. දැන් උපසම්පදාවනකොට අදිසීල් ලැබනවා කියලා එහෙම කියන්නේ. එතකොට ඒක නෙමෙයි මෙතන කියන්නේ. මෙතන අදිසීල කියන්නේ විදර්ශනාවට පාදක වන සමාධියට උපකාර කරන සීලය. එතකොට සීල සම්පත්තිය තමයි පින්වත්නි මාර්ග සම්මාදිට්ඨියද උදව් කරන්නේ. සීලය සම්පත්තියක් විදිහට යාගේ සීලය ඉන්ද්‍රිය ධර්මයක් විදිහට තමන් තුළ මෝරන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයා තුළ පින්වත්නි ඵල සම්මාදිට්ඨියට උපකාර කරන සීලය තමයි ඔය සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිස. කියන්නේ සක්කාය හැම වෙලාවකම මාර්ගඵල පැත්තේ ඉඳලා සීලය විමසලා බලන. එතකොට මේ සීලේ අරමුණක් එන්නේ නැහැ මේ දිව්‍ය ලෝකයන්ට බඹලෝයන්ට අර මේ නිරේට නොයා ඉඳ කියන අර්ථයේ සීලය තුලින් එන්නේ නැහැ. හැම වෙලාවකම එන්නේ අනේ මේ සීලේ මඟඵල පිණිස උපකාර වේවා කියලා. අපේ සීලය එච්චර ප්‍රබල නැහනේ. දැන් බලන්න අපි දියුණු කරන සීලය අපි එච්චර ප්‍රබල නැහැ. අපිට මේ සීලයක් දියුණු කරනකොට අනේ මඟඵල පිණිස උපකාර වේවා කියන අදහස ඇත්තේ නැහැ. ඒක ආවත් එන්නේ අන්තිමටම. මේ ගොඩාක් අරමුණු සාක්ෂාත් කිරීම මුදුන් පමුණුවාගෙන සිල් රැකලා අන්තිමටම තමයි අදිෂ්ඨාන කරන්නේ මේ සිල් රැකපු එකෙන් දන්දුන් එකෙන් නිවන් පිණිසත් උපකාර වේවා කියලා අන්තිමටම කියන්නේ. මේ දිව්‍ය මනුස්ස සැප අරමේ ඔක්කොම ප්‍රාර්ථනා කරලා. එතකොට ඒ බඳු සීලයක් සීල විසුද්ධියක් වෙන්නේ නැහැ. සීල විසුද්ධිය කියන්නේ සීලය නිසා ආශ්‍රව කැඩෙන්න ඕන. සීලය නිසා ආශ්‍රව කැඩෙනවා. එහෙනම් මතක තියාගන්න ලංකාවේ මිනිසුන්ට සීලේ ගොඩාක් ප්‍රභේද තිබ්බට ඇත්තටම සීලේ හැම වෙලාවකම සම්මාදිට්ඨිය සමග බැඳී පවතින. ඒ කියන්නේ මූලික ඕගොල්ලෝ සංගින පන්සිල් ලෞකික සම්මාදිට්ඨිය සමග බැඳී පවතිනවා. අදි සීලය බුද්ධ ශාසනයේ පෙන්වන ධ්‍යාන සම්මාදිට්ඨිය සමග බැඳී පවතිනවා. සීල සම්පත්තිය මාර්ග සම්මාදිට්ඨිය සමග බැඳී පවතිනවා. එතන පස් සීල විසුද්ධිය ඵල සම්මාදිට්ඨිය සමග බැඳී පවතිනවා. ඒ කියන්නේ සීලේ පද විසුද්ධිය කියන්නේ පිරිසුදු වෙනවා. කෙලෙස් ටික සම්පූර්ණයෙන් කඩන්න උදව් කරනවා. ඉතින් මේ සීලේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් මේ ලංකාවේ ගොඩාක් දෙනෙකුට එහෙම සීලේ වෙනස්කම් පේන්නේ නැහැ. නමුත් මේ අදිචිත්ත කියන සූත්‍රයේ තියෙන්නේ මේ අදිචිත්ත මනුයුක්තේන අදිසිතක් තියෙන කෙනා. ඒ කියන්නේ විදර්ශනාවට පාදක වෙන සමාධියක් වඩන කෙනා. එහෙනම් අදිචිත්ත කියන්නේ විදර්ශනාවට පාදක වෙන සමාධියක් වඩන කෙනා. අදිපඤ්ඤා කියලා කියන්නේ නිකම්ම ප්‍රඥාවනේ මේ විදර්ශනාවට පාදක වෙන විදියට. ඒ කියන්නේ විදර්ශනා කරන කෙනාටමයි අදිපඤ්ඤා කියලා කියන්නේ.
එහෙනම් සීල සමාධි ප්‍රඥා කියන එක වගේම අධිසීල අධිචිත්ත අධිපඤ්ඤා කියන එකේ ඇතුළේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. සමහර සීල සමාධි ප්‍රඥාවයි අධිසීල අධිචිත්ත අධිපඤ්ඤා කියන්නේ එකම අරකම වෙන විදියකට කියආපු එකක් එහෙම නෙමෙයි ඇත්තටම. එතකොට අධිසීල අධිචිත්ත අධිපඤ්ඤා කියන්නේ විදර්ශනාවට පාදක වෙන මට්ටමට සීලය වඩනවා. එතකොට විදර්ශනාවට පාදක වෙන මට්ටමට සීලය වඩනකොට ඒ සීලේ කවදාකවත් පින්වත්නි මිහි අරමුණු තියෙන්න බෑ. ඒ කියන්නේ කාම ලෝකේ අරමුණු තියෙන්න බෑ. නිවන විතරයි තියෙන්න පුළුවන්. ඇයි විදර්ශනාවට පාදක වෙන සීලේනේ අදි සීල. එහෙනම් සීලය සහ අදි සීලය අතර වෙනසක් තියෙනවා. සමාධිය සහ දැන් අදි චිත්ත කියනකොට අදි චිත්ත කියන විදර්ශනාවට පාදක වෙන. ඒ කියන්නේ එයා බලන්නේ යම් කිසි සමාධියක් දිනු කරගත්තොත් ඒකෙනුත් එයා විදර්ශනා කරන්නමයි බලාගෙන ඉන්නේ. සමාධිය තුළම විදර්ශනා කරන්න බලා ඉන්නේ. අදි චිත්ත කියන්නේ ඒක. අදි පඤ්ඤා කියන්නේ ප්‍රඥාවෙන් විමසා බලන කම තපව තුල පව විදර්ශනාත්මක කුසලතාවයට අවකාශය ගන්න. එහෙනම් සීල සමාධි ප්‍රඥාව තුලත් අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා කියන தත්ත්වයේ තුලත් පුංචි විසමපාතයක් තියෙනවා. එකම නෙමෙයි මේ කියන්නේ. ඒ නිසා ඇත්තටම ගත්තොත් සීල සමාධි ප්‍රඥාවට වඩා අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා කියන භාවය අතිශය ගැඹුරු තත්වයක්. ඒ අදිසීල මතක තියාගන්න ත්‍රිපිටකයේ කොතන හරි අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා කියලා ගත්තොත් ඒ තියෙන තැන හැම වෙලාවකම ගන්න ඕන විදර්ශනාවට පාදක වීම කියන එක. ඒක තමයි අපි ඔළුවට ගන්න ඕන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාළ අදිචිත්ත මනු යුත්තේන භික්කවේ බික්කුණා තීනි නිමිත්තානි මනසිකාතබ්බානි. මහණෙනි මේ විදර්ශනාවට පාදක වෙන සමාධිය වඩන කෙනා කලින් කලට මේ මෙනෙහි කරන්න ඕන තත්ත්වයන් ගැන අපිට බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා තියෙනවා. එතකොට යා පළවෙනියෙන් මෙනෙහි කරන්න ඕන සමාධි නිමිත්ත මෙනෙහි කරන්න ඕන. විදර්ශනාවට පාදක වෙන සමාධියක් වඩනවා නම් ඒ වගේම තමයි පින්වත්නි පග්ඝා නිමිත්ත මනසිකාරය කරන්න ඕන. ඊළඟට තමයි උපේක්ඛා නිමිත්ත මනසිකාරය කරන්න ඕන. ඒ විදර්ශනාවට පාදක වෙන සමාධියක් නේ වඩන්නේ. එතකොට විදර්ශනාවට පාදක වෙන සමාධියක් වඩනකොට පළවෙනි එක තමයි පින්වත්නි එයා තුළ ඇතිවෙන්න ඕන දෙයක් තමයි මේ සමාධි නිමිත්ත කාලෙන් කාලට මානසිකාරය කරන්න ඕන. මොකද නැත්තම් මේ ගොඩාක් වෙලාවට ওই භාවනා කරන අයට එහෙම දැන් උදාහරණයක් විදියට භාවනා කරනකොට මොකක්වත් නොදැනී යන මට්ටමක් එනවා. එතන මොකක්වත්ම නොදැනී යන මට්ටමක් එනවා. සමහරට මේ අසඤ්ඤත සමාධිය වගේ එකක් වුණත් වැඩෙන්න පුළුවන්. සංඥා මොකක්වත් වැටෙන්නේ නැහැ. යම්කිසි ආකාරයක ගැඹුරු සමාධියක් තුල පිහිටලා ඉන්නවා. සමාධියේම ලක්ෂණ තියෙනවා. ඒකට කියනවා අසඤ්ඤත සමාධිය කියලා. ඒ සමාධිය වඩන කෙනෙක් බැරි වෙලා හරි මැරුණොත් අසඤ්ඤත බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ. ඔයගොල්ලෝ දන්නවද සංඥාව නැතුව කල්ප ගණන් ආයුෂ මෙහි වගේ නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ දෙනමත් තුන්නම පහළ වෙන කාලේ වුණත් අසඤ්ඤත තලයකට වෙලා ඉන්න පුළුවන්. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කළ විදර්ශනාවට පාදක සමාධියක් වඩනකොට ඔය අමාරුවේ වැටෙන්න තියෙන අවකාශය හරිම වැඩි. ඒකට කියන්නේ අසඤ්ඤත කියලා කියන්නේ සංඥාව නැහැ සමාධියේ. ගැඹුරු නිින්දකට වැටිලා වගේ ඉන්නවා. එතකොට නමුත් ඒක එක්තරා සමාධි මට්ටමක්. ඒ සමාධිය කියන්නේ ඒක නරක මට්ටමකුත් නෙමෙයි. ඒ සමාධිය වඩන කෙනාට මොකක්වත් ඒ සමාධිය වඩන කෙනා ඒ සමාධිය වඩන කාලේ මිය ගියොත් එීම අසඤ්ඤත බඹලෝ උපදීන. ඒතර කල්ප 500ක් විතර ආයුෂ සංඥාවනේ. කියන්නේ සංඥාව නෑ නෙමෙයි. සංඥාව පහළ වෙන්නේ කල්ප 500කට විතර පස්සේ. ඒ බ්‍රහ්මදනේ සමහර අමුතු තත්ත්වයන් තියෙන්නේ මේ ලෝකේ. ඒක නිද්‍රාවට පත්වලා හින්නවා. සමහර තැන්වල ඉපදුනාට පස්සේ. දැන් මේ හිතා ගන්නවත් බෑ. සංඥාව නැතුව කොහොම ඉන්නව නිකම්ම. ඊට පස්සේ මේ දැනුත් ඔය ලෝකෙත් කතා කරන්නේ මේ මැරිච්ච මිනිස්සු තියාගෙන ඉන්නවා මේ කවදා හරි කමන්නේ මොලේට අවකාශයක් හම්බුනොත් පණ දෙන්න ඒකට තාක්ෂණයේ දිනුනොත් ලෝකයේ දිනුනොත් අපි ඒක සලකලා බලමු කියලා මම දැක්කා ඇමරිකාවේ කොහොද ලොකු ආයතනයක් තියෙනවා ඒකේ තමන්ගේ ලොකු මුදලක් වෙන් කරලා තමන්ව තැන්පත් කරලා තියන්න කියලා ඉල්ලීම් කරන්න පුළුවන්. විශාල මිනිසුන්ගේ මලකඳන් ඒගොල්ලෝ විශේෂ සුරක්ෂාවක් සහිත ආරක්ෂිත විධිවිධාන යොදලා තියාගෙන ඉන්නවා. මේ කවදා හරි මේ තාක්ෂණික දියුණුව වෙලා මොලේ සම්බන්ධ අපි හිතනවට වඩා මහ විශාල පෙරලියක් වුණොත් අපි ඒ වැඩේ කරමු කියලා හිතාගෙන ඒ වැඩේ ඉන්නේ. ඔය වගේ පින්වත්නි මේ ඔන්න ඔය විදියට දැන් එතන නම් මැරිලානේ. දැන් ඒගොල්ලෝ විඥානයේ පිටවීම සම්බන්ධ කිසිම අත්දැකීමක් නැහනේ. හැබැයි පින්වත්නි ඔන්න ඔය වගේ තත්ත්වයන් තියෙනවා බ්‍රහ්ම ලෝකවල. ඒ කියන්නේ ඒ වගේ මට්ටමක් නෙමෙයි. නමුත් අර දිගටම නිකන් සංඥාව නැහැ. කල්ප ගණන්. කියන්නේ මේ අවුරුද්දක් දෙකක් 100ක් 200ක් කවන්න මේ බුදුවරු කීපද? ඒතර ඒක එක්තරා විදිහක බඹලෝ බ්‍රහ්ම ලෝකයක් අසඤ්ඤත කියලා බ්‍රහ්ම ලෝකයක්. ඒ සමාධිය පොඩ්ඩක් හිහිට මෙහිට වැරදුනාම ඕක වෙන්නේ. සංඥාව මොකක්වත් නැහැ කල්ප ගණන් එහි ඉන්නවා. ඊට පස්සේ කල්ප 500කින් විතර පස්සේ සංඥාව පහළ වෙනවා. සංඥාව පහළ වෙනකොට තමයි එතකොට යාට සංඥාව පහළ වෙන කල්ප 500ක මෙහි බුදුරජාණන් වහන්සේ කීප නම පහළ වෙලත් ඉවරයි. එතකොට ඒ නිසා මේ අදිචිත්ත භාවනා කරන කෙනා කාලෙන් ඒ අමාරු වැටෙන්නේ නැහැ. දැන් මේ මාසෙම අපි භාවනාවට සම්බන්ධ වෙන කතා කරන්නේ. ඒ අමාරු වැටෙන්නේ නැහැ. දැන් භාවනා කරන අය ගොඩාක් ඔය ගොඩාක් ආරණ්‍ය වලට පවා ගිහින් භාවනා කරන අය අපි දන්නවා. ඒගොල්ලන්ට එක්තරා තැනක හිර වෙලා ඉන්නවා. එතනින් එහාට දියුණුවකුත් නැහැ. එතකොට ඒ නිසා ඒ වගේ අමාරු වැටෙන්නෙම නැහැ. කවමදාකවත් අමාරු වෙන්නේ නැහැ. ගුරුවරයෙක් ඕනත් නැහැ ඇත්තටම. සමහර අය කියනවා ගුරුවරයෙක් ඕන හොඳ ගුරුවරයෙක් කියලා. මේ ධර්ම විනී ගුරුවරයා කරගත්තාම හොඳටම ප්‍රමාණවත් අදිචිත්ත මනුයුත්තේන. ඒ කියන්නේ විදර්ශනාවට පාදක වෙච්ච සමාධියක් නම් වඩන්නේ. ඒතකොට විදර්ශනාවට පාදක වෙච්ච සමාධියක් වඩන කෙනාගේ ඉලක්කය මොකද්ද? මෙහිදී පිරුණම් පාන එක. ඒතකොට මෙහිදී පිරුණම් පාන කෙනා වචන තුනක් ගැන සංවේදී වෙන්න ඕන. මොකද්ද? එකක් තමයි සමාධි නිමිත්ත මනසිකාරය කරන්න ඕන. අර සමාධි නිමිත්ත මානසිකාරය කරගන්න බැරි වෙනකොට තමයි අර සමහර විට අපි නොහිතන මට්ටමේ සමාධි අත්දැකීම් වලට අපි යන්නේ. අවිදන ඒ කියන්නේ කාලෙ එකයි බුදුරජාණන් වහන්සේ මේ හරි පරිස්සමට මෙහෙදි පිරුණම් පාණ්ඩම යන ශ්‍රාවකයෙකුට උපකාර කරනවා. කොහොමද? උපක අදිචිත්ත මනුයුත්තේන බික්කවේ බික්කුණා තීන නිමිත්තානි මානසිකාතබ්බම් පින්වත් මහණෙනි අදිචිත්ත. ඒතර අදිචිත්ත කියන්නේ මොකද්ද? විදර්ශනාවට පාදක වෙන සමාධි. කොතන තිබ්බත් ඕක. සිත ගැන එහෙම නිමී කියන්නේ අදි සීල කිව්වම විදර්ශනාවට පාදක වෙන සීල. ඒක පන්සිල් නන් නෙමෙයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඒකයි අදි සීල කියලා වෙනම එකක් සමහර සූත්‍රවල එහෙම කෙලින්ම පැහැදිලි කරනවා. නමුත් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දීඝනිකාය පරිනිබ්බාන සූත්‍රයේවත් අදි සීල කියන එක නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒක එක තැනක පාවිච්චි කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අර තැනින් තැනට ගින් කියන්නේ ඉති සීලං. අදි සීල නෙමෙයි කියන්නේ ඉති සීලං. මානේ මේක තමයි සීලය. කේකයක් කියනවා. නමුත් අදි සීල කියන්නේ විදර්ශනාවට පාදක වෙන සීලය. ඒක ඉන්ද්‍රිය සංවර සීලෙමයි. ඒක පන්සිල් නන් නෙමෙයි. අටසිල් නන් නෙමෙයි. ඉන්ද්‍රිය අදිචිත්ත කියන්නේ මොනවාරි භාවනා කරන එක මෛත්‍රී භාවනාව බුද්ධානුස්සති එහෙම නෙමෙයි අදිචිත්ත කියන්නේ. විදර්ශනාවටම පාදක වෙන සමාධිය. විදර්ශනා කරන්නමයි වාඩි වෙලා තියෙන්නේ. දැන් අපි භාවනාවට වාඩි වෙනවනේ සමහර වෙලාවට ඔන්න වාඩි වෙනවා. අපි දැන් හිතන්නකෝ අපි බුද්ධානුස්සති වඩන්නේ අද කියලා. ඒක අදිචිත්ත නෙමෙයි. ඒක යාමි යම් කිසි ආකාරයක සතරකමට හන් වලට යා වාඩි වෙලා තින්නේ. අදිචිත්ත ගැන වාඩි වෙනකොට විදර්ශනාවටම පාදක වෙන සමාධියට. විදර්ශනා කරන අදහසින්ම වාඩි වෙලා තින්නේ. ඒතර විදර්ශනාවට පාදක වෙච්ච සමාධියක් වඩන කෙනාට නැවත නැවත යාට භවයට යන්න, භවයේ රැඳෙන්න, භවයත් එක්ක එකතු වෙන්න යාට උවමනාවක් නැහෙනේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා බොහොම ලස්සන දෙයක්. මොකද අදිචිත්ත මනුයුත්තේන බික්කවේ බික්කුණා විදර්ශනාවට පාදක වෙච්ච සමාධිය වඩන කෙනා සමාධිය තුල අතරමං වෙන්නේ නැහැ කියනවා කාරණා තුනක් මෙනෙහි කළා. අතන මේ දේශනා අහලා ජීවිතේට ගත්තොත් එහෙම එයාට කවදාවත් ආයේ වරදින්න විදිහක් නැහැ. එයාට වරදින්නේ නැහැ ඇත්තට. මොකද යමන තීනි නිමිත්තානි මානසිකාතබ්බනි කාරණා තුනක් මානසිකාරය කරන්න. එකක් තමයි කාලේන කාලං සමාධි නිමිත්තම් මානසිකාරය. ඒ කියන්නේ කාලෙන් කාලෙට කාලේන කාලං සමාධි නිමිත්තම් මානසිකාතබ්බං. මන සමාධි නිමිත්ත මානසිකාරය කරන්න ඕන. ඒක හේතුව තමයි විදර්ශනාවට පාදක වෙච්ච සමාධියක් වඩනකොට අර අසඤ්ඤත වගේ තලවලට යගේ හිත එකතු වෙනවා. එකතු වෙනවා. මොකද මේ ඒක මේ වෙනවත් එක්තරා මාරපාක්ෂික කතාවක්. සමහර විට එമിതി මාර්යාට ගැහැටත් මැලි ගහන මට්ටම තමයි උපේක්ඛා නිමිත්ත කියලා කිය. අන්තිමික උපේක්ඛා නිමිත්ත. එද කාලේන කාලන් සමාධි නිමිත්තම් මනසක විදර්ශනාවට පාදක වෙච්ච සමාධියක් නම් වඩන්නේ යාට උවමනාව තියෙන්නේ මේ බුද්ධ ශාසනය පිරුණම් පාන. මේ ඒ පිරුණම් පාන නැති කෙනාට නෙමෙයි මේ කියන්නේ. දැන් අපි ලංකාවේ ඉන්නවා මෙහෙදි නිවන් දකින්න හිතාගෙන ඉන්න අය මේ බුද්ධ ශාසනය. එතන මේ බුද්ධ ධර්ම නිවන් දකින්න කොච්චර හිතාගෙන හිටියත් මේ වචන තුන දන්නේ නැත්නම් එයා කොච්චර දැන් අපි දාන්නවා භාවනාවක් නැතුව මේ කාලේ නිවන් දකින්න බෑ. අනිවාර්යෙන් භාවනා කරන්න ඕන. භාවනා කරන්නේ නැති කෙනෙක් නිවන ගැන හිතන්නත් එපා. වැඩක් නැහැ. හිතන්න එපා කියන්නේ නිවන අදහසක් ගන්න එපා කියන එක නෙමෙයි. නිවන ගැන අදහසක් ගන්න හැබැයි පින්නත් මේ කියන තරම් ප්‍රතිඵලයක් යන්න බෑ. මේ ධර්මයේ ස්පර්ශ කරන්න තියෙන්නේ භාවනාවෙන්මයි. භාවනාවයි. ඒ කියන්නේ භාවනාවෙන් වගේම ඒ කියන්නේ ඒකට අර බුද්ධ ශාසනයේ අනුබලයක් ලැබෙන්න ඕන. ඒ කියන්නේ මනස හිතේ තියෙන්න ඕන. හැම වෙලාවෙම හිතේ තියෙන්න ඕන.
ඒකට අපි ධර්මී වචනයක් පාවිච්චි කරන්නේ මොකද්ද මේ මේකට කියන්නේ හිතේ තියෙන මනෝ ප්‍රනිධානය කියලා. හිතේම තියෙන්න ඕන. කොයි වෙලාවෙත් තියෙන්න ඕන. ඔෆිස් එකේ වැඩ කළත් හිතේ තියෙන්න ඕන කොහොම හරි නිවන් දකින්න ඕන. මේ ගෞතම බුද්ධ ශාසනේ නිවන් දකින්න ඕන. එච්චරයි. ඒක හිතේ තියාගන්න. ඒක ප්‍රමුඛයි හිතේ. වෙන වැඩ කරනවා ඕකම කිය කී ඒකම කරන්නේ නැහැ. ඒක අදහස් තියාන ඒකම ඉනේනකොටම කියන්නේ නැහැ. හිතේ තියාගන්න. යා හිතේ තියෙනවා. අපි හිතේ තියෙන ප්‍රධානම දේ දැන් උදාහරණයක් විදිහට දැන් දරුවෝ ටිකක් ලොකු මහත් වෙනකොට අම්මගේ තාත්තගේ හිතේ ඇති වෙනවා අනේ ළමයි විවාහ කරලා දෙන්න ඕනේ. කියන්නේ හිතේ තියෙන එක. අනේ අපේ ළමයිට ආවාහ විවාහ කරලා දෙන්න මේ ඉස්සර අම්මලගේ ඔළුවේ වැඩ කරනවා කො. යා උයනවා, පිහනවා, කනවා, බොනවා ඔක්කොම කරනවා. එයාගේ හිතේ වැඩ කරනවා අර අදහස්. අර අදහස් තමයි සාමාන්‍ය දරුවෝ ටිකක් ලොකු වෙනකොට අම්මලාට හිතෙනවා අපේ ළමයින්ට මේ ඉස්සරහට විවාහයක් කරලා දෙන්න එපාය. ඉතින් හොඳ තැනකින් බලන්න ඕනනි කටයුත්තක් කියලා අම්මලා තාත්තලා කොයි වෙලෙත් කතා කරනවා ඔක. වෙන වැඩ කරනවා. අන්න ඒ වගේ මේ ඔගොල්ලෝ මොන වැඩේ කළත් හිතේ තියෙන්න ඕන මේ බුද්ධ ශාසනය නිවන් දකින්න ඕන කියලා. දැන් අද වෙලා තියෙන මෙහි ආවම තියෙනවා. මෙහි විතරයි තියෙන්නේ. මෙහි ආවම ඒක හොත්තට වැඩ කරන ඔළුවේ. මෙහෙදි නිවන් දකින්න ඕන කියලා. ඒක විතරක් මදි. ඒ මනෝ ඊට පස්සේ වචනිනු කතා කරනවා. වචන අන්න එතන තමයි ඊට වැදගත් දෙ. වාක් ප්‍රනිධානය. ඒක පාවිච්චි කරන්න කතා කරනවා. ඒ කතා කරන්න සුදුසු කල්යාණ මිත්‍රයෝ ටික මුණ ගැහෙන්න ඕන. හැමෝ එකම කතා කරන්න බෑනේ. දැන් පින්වත්නි ඔයගොල්ලුණත් ඇසුරු කරන හොඳට බලන්න ඔයගොල්ලන්ගේ ජීවිතේ ඇසුරු කරන හැමෝ එක්කම නිවන ගැන කතා කරන්න බෑනේ. හම්බෙන හම්බෙන අයත් එක්ක වැඩක් නෑ කතා කරලා. ඒක කතා කළොත් ඒ මිනිහා කුසල් කරගනි. එච්චර යාට නිවන ගැන කිසිම අදහසක් ඇත්තේ නෑ. වාක් එතකොට අපි දැනගන්න ඕන ඒක ගැන කතා කරන්න පුළුවන් පිරිසක් හොයා අදා ගන්න ඕන. එතකොට නිකම්ම කල්යාණ මිත්‍රය මුණ ගැහිලා ඉවරයි. ඊට පස්සේ තමයි මේ වැඩේ. ඉගෙන නිවන ගැන ඉගෙන මේ ගෞතම බුද්ධ සසු නිවන් දකින්න ගැන හිතේ පැල කරගෙන ඉන්නවා මනෝ ප්‍රනිධානික කතා කරන්න පුළුවන් පිරිස හදා ගන්නවා හැම වෙලාවකම. එතන මේ පිරිස මුණ ගැහිම පවා බොහොම සාංශාරික හැකියාවක් ඒක. ඊට පස්සේ තමයි මේක මොකද්ද අදිචිත්ත මනුයුත් විදර්ශනාවට පාදක වෙන විදියටමයි භාවනා කරන්න වාඩි වෙන්නේ. මෙහිදී නිවන් දකින්න අය වෙන මොකක්වත් නෙමෙයි. හිත සංසුන් කර ගන්නවත් උපසමයකටපත් වෙන්නවත් මොකක්වත් නෙමෙයි. මෙහිදි නිවන් දකින්න කියලා හිතාන වාඩි වෙන්න ඕන. මෙහිදි නිවන් දකින්නවා කියලා හිතාගෙන වාඩි වෙන්න ඕන. අන්නේ එහෙම හිතාගෙන වාඩි වෙනවා නේද? හිතාගෙන වාඩි වෙන්නේ. මොකද්ද? මේ වාඩි වෙන්නේ මොකටද? මෙහිදි නිවන් දකින්න. එච්චරයි. ඒ අදහස විතරක්ම නම් ඔයාලගේ හිතේ තියෙන්නේ. අන්න ඒකට තමයි කියන්නේ චිත්තේ ඍදි පාදේ කියලා. ඒකට කියන්නේ චිත්තේ ඍදි පාදේ. එහෙනම් අදි චිත්ත කියන එක නැතුව එරදිපාද වැඩින්නේ. දැන් අපි කියනවා නේද බුද්ධ ශාසනේ එරදිපාද වඩන්න ඕන, එරදිපාද වඩන්න ඕන කියලා. බෝධිපාක්ෂික ධර්මවල සතර එරදිපාද කියලා කියන්නේ සතර සතිපට්ඨානේ, සතර එරදිපාද, සතර සම්‍යක්ප්‍රදාන විරිකී කිය කතා කරන්නේ. එරදිපාද දැන් ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්නිකුත් ඇති මේ එරදිපාදයක් කියන්නේ මොකද්ද කියලා ගැන අපි දේශනාත් කරලා තියෙනවා. හැබැයි එරදිපාදයක් වෙන්නේ වාඩි වෙන්නේ මෙහෙදි නිවන් දකින්නවා කියන හිතින් විතරයි. වෙන මොකක්වත් නැහැ. වෙන මොකක්වත් වාඩි වෙනකොටම එයාට තියෙන මොකද මෙහෙ මේ වාඩි වෙන්න මෙහෙදි නිවන් දකින්න. එතකොට ඒක මොකද්ද? ඒකට කියන්නේ අදිචිත්ත මනුයුත්තේන. එතකොට එයා වාඩි වෙච්ච එක ඇතුළේ යම් සමාධියක් උපදිනවනේ. ඒකට කියන්නේ අදිචිත්ත. එතකොට එහෙම වාඩි වෙන එකට කියන්නේ චිත්තේ ඍදිපාදේ. චිත්තේ ඍදිපාදේ. වෙන මොකක්වත් ඔළුවට එන්නේ නැහැ. මෙන්න මොකක්වත් ඉන්නේ නැහැ. භාවනා කරලා පොඩ්ඩක් බලන්න ඕන මට මොකක්ද හරියන්නේ භාවනාව. එහෙම ඒක එරදිපාද නැහැ. එතකොට එරදිපාදයක් වෙන්නේ කොහොමද? එරදිපාදයක් වෙන්නේ වාඩි වෙන්නේ මෙහිදී බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන්න නිවන් දකින්න විතරයි කියන අදහසින් යම් මිනිහෙක් වාඩි වුණොත් ඒ වාඩි වෙන එකට අපි කියන්නේ චිත්ත එරදිපාදය. ඒකට කියන්නේ චිත්ත එරදිපාදය. හරි. එතකොට ඒක එක උවමනාමයි භාවනාවට. මේක නිවන් දකින්නවා නම් ඍදිපාද ඕනමයි. ඒ කියන්නේ අපි හැමදාම කියන්නේ ඍදිපාද වඩන්න කියලා. එතකොට එහෙම වාඩි වෙච්ච කෙනා නිවනින් විසිවෙන්න තියෙන අවකාශයන් තියෙනවා. ඔය බඹලුවට අහු වෙන්න පුළුවන්, ආලෝකයට අහු වෙන්න පුළුවන්, භාවනාවෙන් උපදින ආලෝකයක්. හරිම ආලෝක අවුයි වාඩි වුණා වගේ එකක් ඇති වෙනවා හිටිකම. ඝන අන්ධකාරය. දැන් අපිට මූණට රෝචයක් ගැහුවාම නිකන් S2 අපිට මේ නලියන්නේ. හරි අමාරුයිනේ S2 පියාගෙන ඉන්න. අන්න ඒ වගේ මක් ඝන ආලෝකයක් පහළ වෙනවා සමහර අයට. සමහරට ඈතින් ඒ ආලෝකයේ දිස් වෙනවා. ඒ ආලෝකයේ ඈතින් දිස් වෙනවා රවුමට.
ආලෝකය කියලා එකක් පහළ වෙනවා. ඒකට අපි ධර්මයේ පාවිච්චි කරන්නේ මේ ඇත්තට මේ ආලෝකය පහළ වෙනකොට ඒ ආලෝකය විමුක්තියයි කෙනෙක් රැවටෙන්න පුළුවන්. ඒක ගොඩාක් වෙලාවට වෙන එකක්. කියන අවුෙම වාඩි වෙලා ඉන්නවා වගේ මේ රැට භාවනා කරන්නේ මේ තනිය අවුවක වාඩි වෙලා ඉන්නවා වගේ. ඉර පායලා ඉර මුදුන් වෙලා මේ ඇහැට හරියට ඉර එළිය වැටිලා වගේ මහා පිච්චෙන ගතියක් ඇතුලෙන් දැනෙනවා. මේ ආලෝකය එච්චර ප්‍රභාස්වරයි. එතකොට දැන් මේ විදර්ශනාවට පාදක වෙච්ච සමාධියක් වඩන කෙනා අහුවෙනවා එක පැත්තකින් ආලෝකයට. එක පැත්තකින් අහුවෙනවා මේ අපි මේ කියන බඹලොවට. බඹලොවට විශේෂයෙන් අහුවෙන්නේ ඔය අසඤ්ඤත වගේ තලයකට. අසඤ්ඤත වගේ තලයකට තමයි අහුවෙන්නේ. මොකද මේ භාවනා කරගෙන යනකොට ටිකක් දුර යනකොට ඇත්තටම ආස්වාස ප්‍රාස්වාසේවත් ප්‍රකට නැති වෙලා බොහොම ගැඹුරු නින්දකට වැටුණා වගේ තැනක ඉන්නවා. එතකොට ඒ වගේ එහෙම වෙන්න පුළුවන් භාවනා කරන කෙනාට. එතකොට එයා ඇත්තට මේ මට්ටමින් මැරුණොත් එයා සතර පහට වැටෙන්නේ නැහැ ඇත්තටම. නිරේට යන්නේ නැහැ එයා. නිරේට යන්නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් අනේ නිරේට යන්නේ නැති එකමත් ලොකු ජයග්‍රහණයක් නේ. පින්වත් නේ නිරේට යන්නේ නැතුව කල්ප ගාණක් නින්දකට වැටිලා ඉන්න උණු. කල්ප ගාණ. ආයේ අවුරුද්දක් දෙකක් 100ක් 200ක් 300ක් නෙමේ බුද්ධාන්තර ගණනාවක් බ්‍රහ්මලෝක. හරිම දිගයි ආයුෂ සංයතතාලි. අන්නේ ඒ වගේ නිව මේ අදිචිත්ත මනුයුක්තේන අදිසිතක් වඩන කෙනා අසඤ්ඤත තලයට අහුවෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. මට මතකයි එකවරක් ඔය මේ කාලේ දැන් ඔය අවුරුදු ගානකට කලින් වෙච්ච එකක් මම මේ කියන්නේ අවුරුදු සාමාන්‍යයෙන් 2008 විතර 2007 විතර වගේ මේ ගොඩාක් අසඤ්ඤත සමාධියම වඩන කණ්ඩායමක් මට අහුවෙලා තිබ්බා. අසඤ්ඤත සමාධියමයි වැඩින්නේ ඒගොල්ලන්. මන් දන්නේ ඒක භූමියේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා බදුල්ල පැත්තේ. ඒක භූමියේ ගැටලුවක්ද කියලා මම දන්නේ නැහැ. ඒ කියන්නේ වගේ පරිසරික සාධකත් බලපාන පොඩි ගැටලු ටිකක් තියෙනවා. හැබැයි ඒකට මේ ඒ වගේ මට ඒ කණ්ඩායමට අසඤ්ඤත සමාධියමයි වැඩි. ඉතින් ඊට පස්සේ බොහොම අමාරු ඒක කඩන්න. ඊට පස්සේ එහෙම වුණොත් බැරි වෙලා හරි එහෙම අසඤ්ඤත සමාධිය වැඩෙන කෙනෙක් ඉන්න පුළුවන් මේ බණහගෙන ඉන්න අය ප්‍රඥානාලිකාවේ. එතකොට කරන්න ඕන දේ තමයි භාවනාව අදිෂ්ඨාන කරන එක. කොහොමද මම අද මම මේ යම් සමාධියක් තුල උපදිනවා නම් ඒ සමාධිය තුල පැය එකමාරකින් මම සමාධියෙන් අවදි වෙන්න ඕන කියලා. මොකද අසඤ්ඤත සමාධියට සමවැදුනට පස්සේ සංඥාව, ඒ කියන්නේ මේ ඒ සමාධිය තුල මොකක්වත් සංඥා නැහෙනි. සංඥා නැති වුණාට පස්සේ නිකන් ඉන්දර වැටුණා වගේ පැය තුන සමහර අය හිතනවා මම පැය තුනක් භාවනා කළා. මට මොකක්වත් දැනෙන්නේ නැතුව ගියා වගේ කතා ලොකු කතා කියනවා. හැබැයි පින්නත් නේ එතකොට යා මොකද කරන්න ඕනේ? එයා සමාධිය අදිෂ්ඨාන කරන්න ඕනේ. කොහොමද බාඩි වෙන්න කලින් අදිෂ්ඨාන කරන්න ඕන? අද මට භාවනාවෙන් පැය එකහමාරකින් භාවනාවෙන් අවදි වෙන්න ඕන කියලා අදිෂ්ඨාන. හරියටම පැය එකහමාරකින් අවදි වෙනවා. පින්නාඩියක්වත් එහෙට මෙහෙට වෙන්නේ නැහැ. පළවෙනියෙන් මේකට අහුවෙලා ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් අහුවෙලා ඉන්න පුළුවන්. ඒ නිසා යා මොකද කරන්න? පළවෙනියෙන් භාවනාවේ කාලය අඩු කරන එක. ඒ කියන්නේ භාවනාවේ කාලය අදිෂ්ඨාන කරන එක. ඒක ඉතාම හොඳ දෙයක්. ඊට පස්සේ ආ කරන්න ඕන වැදගත් දේ තමයි තීන නිමිත්තානි. මේ නිමිති තුන පරිසම් කර ගන්න ඕන. මොකද්ද? කාලේන කාලන් සමාධි නිමිත්තන් මනසිකාතබ්බ සමාධි නිමිත්ත මනසිකාරය කරන්න ඕන. එතකොට අර සමාධි නිමිත්ත මනසිකාරය කරනකොට අර අසඤ්ඤත සමාධිය වගේකට හිත යන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතියට වඩනවා. අදිගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. උන්ට අධිග ආශ්වාසය වැටෙනවා, කොට ආශ්වාසය වැටෙනවා, දිග ප්‍රාශ්වාසය වැටෙනවා, කෙටි ප්‍රාශ්වාසය වැටෙනවා. උන්ට ප්‍රකටයි වෙන අරමුණු මොකක්වත් හිතට එන්නේ නැහැ, හිත විසිරෙන්නේ නැහැ, හිත බොහොම උපසමයකටපත් වෙලා හිත සංසිඳිලා පවතිනවා. මා පුදුමාකාර නිවීමකුත් පවතිනවා. ඉතින් ඒකෙන් ප්‍රීතියකුත් උපදිනවා, පස්සද්ධියත් උපදිනවා. ඉතින් මේ විදියට උපදිනකොට පින්වත්නි එක වෙලාවක් එනවා, වැඩි කාලයක් යන්නේ නැහැ. ආන ආශ්වාස ප්‍රාශ්වාස නොදැනීම යනවා. නොදැනීම යනවා. මොකද ආස්වාස ප්‍රාස්වාස රැල්ල සංසිඳිලා යනවා. ඒ සංසිඳෙන කොටත් සමාධි නිමිත්ත කියන්නේ ඒ සංසිඳිච්ච තැනත් ආස්වාස ප්‍රාස්වාසය අල්ල ගන්න කොමාරි. හොඳටම සංසිඳිලා. හොඳටම සංසිඳිලා. නිකන් ඔගොල්ලෝ පොඩ්ඩක් බලන්න බුද්ධානුස්සතිය වගේ පොඩි භාවනාවක් කළත් මෛත්‍රිය වගේ භාවනාවක් කරලා ආස්වාස ප්‍රාස්වාසය බලාගෙන ඉන්නකො. ආස්වාස ප්‍රාස්වාසය නිකන් අඩුවෙන් ගන්නවා වගේ වැටහින්. අද ගිහින් ගෙදර ගිහින් හොඳට මෛත්‍රිය වඩලා බුද්ධානුස්සතිය වඩලා ඒ වෙලාවෙම ආස්වාසේ ප්‍රාස්වාසේ දිහා බලන්නකො. සම්පූර්ණ ආස්වාස ප්‍රාස්වාස කරන්නේ නැහැ මගේ වැටහෙනවා. කරලා බලන්න. භාගයයි වගේ නිකන් පොඩ්ඩක් ආස්වාස කරලා පොඩ්ඩක් ප්‍රාස්වාස කරනවා වගේ එකක් වැටහෙනවා. පොඩ්ඩයි ආස්වාස ප්‍රාස්වාස කරන්නේ වගේ වැටහෙනවා. එතකොට ඔය ආන ආස්වාස ප්‍රාස්වාසයෙන්ම කරගෙන ඉන්නකොට වෙනසිතුවිලි මොකක්වත් හිතට නැති වෙනකොට පින්වත්නි පුදුම සංසිඳීමක් ඇති වෙනවා. එතකොට නිකන් ආස්වාස ප්‍රාස්වාස කරන්නෙම නෑ වගේ එකක් දැනෙනවා. එතකොට ඒ වෙලාවට ආස්වාස ප්‍රාස්වාසයේ පදනම් කරගෙන ධර්මයෙන් විමසන්න ඕන. දැන් සමහරවිට එක වෙලාවක ආස්වාස ප්‍රාස්වාසය නොදැනීම යනවා. නොදැනීම යනකොට එයා මනසිකාරය කරන්න ඕන සමාධි නිමිත්ත. සමාධි නිමිත්ත මනසිකාරය කරද්දී එයාට ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකටම නැත්තම් එයා මෙන්න මෙහෙම විමසන්න ඕන. දැන් ආස්වාස ප්‍රකට ආස්වාස ප්‍රාස්වාසයේ මාතුල ප්‍රකට නැත්තම් එහෙම ප්‍රකට නැත්තේ කුමක් නිසාද? එයා විමසලා බලනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ මට ප්‍රකට නැත්තම් ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකට නැති තැන ධර්මීන් කොහොමද තේරුවේ? දැන් එතකොට එයා ඒ වෙලාවේ විමසලා බලනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධ වෙන්නේ මොන මට්ටමේද? ඉගෙන ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධ වෙන්නේ මොන මට්ටමේද? එකක් තමයි නිරෝධ සමාපත්තියේදී ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධයි. නිරෝධ සමාපත්තියේදී ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධයි. ඒක නිරෝධ සමාපත්තියට සමවෙදිච්ච හාමුදුරුවන්ට සමහර අය ගිනි තියලා ගිහින් තිනවා ධර්මී. අලු ගසා දාලා ඒ ස්වාමීන් වහන්සේ නැගිටලා තිනවා. එක තැනක හොරු කණ්ඩායමක් මේ හොරකමේ යනකොට අර හාමුදුරුවෝ කෙනෙක් භාවනා කරන්න වාඩි වෙලා ඉඳලා තියෙනවා. ඒ හාමුදුරුවෝ මේ වෙන ගමනක් යන ගමන් නිරෝධ සමාපත්තියට සමවැදෙලා එක ගල් කණුවකට වළාව මේ වාඩි වෙලා ඉන්නකොට උනාස නිරෝධ සමාපත්තියට සමවැදෙලා එළි වෙන කරන් ඉන්නකොට හොරු හොරකමේ ඇවිල්ලා මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් හොරු කණ්ඩායම මෙතනට ඇවිල්ලා මේ බඩුමුට්ටු එහෙම දැන් හොරකම් කරපු ඔක්කොම දෙගොඩ හරි ඇවිල්ලා මේ ඔක්කොම තියලා මෙතින් අර හාමුදුරුවන්ගේ ඇඟටම හේතු කරලා තියෙනවා අර ගෙනාපු ඒ වටික ඔක්කොම. ඇයිද මේ හාඳුරුන්ගේ හාඳුරු කෙනෙක් කියලා හිතුනෙත් නැහැ. හිතන්න ඇති මේ ගල් තලාව මැද දුවන එක්තරා ගලක් කියලා. මේ හාඳුරුන්ගේ ආස්වාස ප්‍රාස්වාසය වැඩ කරන්නෙත් නැහැනේ. ඒගොල්ලෝ ඒකට හේතු කරලා ඒගොල්ලෝ වෙන කතාවක. ඉතින් මේ හාඳුරු නිරෝධ සමාපත්තිය නැගිට්ටා. නැගිටපු ගමන් මෙන්න අමනුස්සේ කියලා මේ හොරු සීසීකට දුවන්න පටන් ගත්තා. මේ හොරු නායකයා දුවන්න තු මොකද්ද කවුද කියලා ඇහුවා. එතකොට කොහොම මම මේ භාවනා කරන හාඳුරු කෙනෙක් කියලා. ඊට පස්සේ මේ හොරුන්ට හිතිලා තියෙනවා මොකද්ද මේ අමුතු කතාව කියලා. විශාල පිරිසක් ධර්මයට ඇවිල්ලා තියෙනවා හොරු කණ්ඩායම. ඒ වගේ නිරෝධ සමාපත්තියේදී ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධයි. එතකොට යම් මේක විමසන්න ඕන මොකේද? ආනාපානසති. ඒ කියන්නේ වඩාගෙන යද්දී විමසන්න ඕන. එතකොට හිතින් විතර්ක කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ නිරෝධ සමාපත්තියේදී ආස්වාස දැන් Tamanට ප්‍රකටම නැහැ. පොඩි කාලෙකින් අප්‍රකට වෙනවා ආනාපානසතියේදී. ආස්වාස ප්‍රාස්වාස රැල්ල නොදැනී යනවා. එතකොට එයා ඒක සමාධි නිමිත මනසිකාරය කරනකොට එයා බලන්න ඕන මේ විදියට ආස්වාස ප්‍රාස්වාසයේ නොදැනී යන්නේ නිරුද්ධ වෙන්නේ කොයි මට්ටමේද? එකක් තමයි ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධයි නිරෝධ සමාපත්තියේදී. දෙවෙනි එක තමයි ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධයි මැරුණාම. දැන් මම මැරිලත් නැහැ. මැරිලා නැහැනේ මම. නිරුද්ධ ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධයි ආස්වාස ප්‍රාස්වාසය වැඩ කරන්නේ නැහැනේ මැරුණාට පස්සේ. නම මැරිලත් නැහැ. ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධයි නිරෝධ නිරෝධ සමාපත්තිය සමවැදෙලත් නැහැ. එයාම විතර්ක කරනවා දැන්. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධයි හතරවෙනි ධ්‍යානෙදී මට පළවෙනි ධ්‍යානෙවත් නැහැ තවම. එතන හතරවෙනි ධ්‍යාන වෙන්න බෑනේ මේක. හතරවෙනි ධ්‍යානෙදීත් ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධයි. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාස එයා විමසනවා දැන් මේ හිතින්. ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධයි දියේ කිලුණහම වතුරට වැටුණාම ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධ වැඩ කරන්න ආස්වාස ප්‍රාස්වාස කරන්න බෑනේ. මන් දියේ ගිලිලත් නැහැ. සිහි විසංය වුණාම ආස්වාස ප්‍රාස්වාසයෙන් නිරුද්ධයි. මේ එකක්වත් නෙමෙයි. මට දැන් මම මේ හිතින් විමසන්නේ මගේ ඇතුළාන්තයේ තුල හදවත මොලේ මේ වෙලාව වැඩ කරන නිසා නමුත් ප්‍රකට නැහැ ආස්වාස ප්‍රාස්වාසය. කියලා විමසලා ඉතින් බලවත් සිතක් අදිෂ්ඨාන කරගන්න ඒ වෙලාවේ. බලවත් සිතක් අදිෂ්ඨාන කරගන්නවා ආස්වාස ප්‍රාස්වාසය ප්‍රකට වේවා කියලා. බලවත් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා ආස්වාස ප්‍රාස්වාසය ප්‍රකට වේ. එතකොට ඕනි යාන්තම් දැනින්න ගන්නවා. යාන්තම් දැනින්න ගන්නවා. ඒ යාන්තම් නොදෙනී ඉන්නකොට ඒක සමාධියක් කියලා අහුවෙලා පැය ගණන් ඉන්නවා. ඒක කවදාවත් කරන්න එපා. ඔයගොල්ලන්ට මෙහෙදි නිවන් දකින්න බෑ. එතකොට බැරි වෙලා හරි ආස්වාස දැන් මෙහෙම වඩාගෙන යනකොට ඇත්තට මේක හරිම සනීප දෙයක් එක පැත්තකින්. ඉතින් ආස්වාස ප්‍රාස්වාස රැල්ල වැටෙන්නෙත් නැහැ, සිතුවිලි වැටෙන්නෙත් නැහැ. නිකන් හරි උපශාන්තයි. නිකන් ඇඟත් එක්ක හරිම හොඳයි. ටිකක් හරි සනීපෙකුත් එනවා. තේ වුණාට නිවන් දකින්නනේ අපි ලෑස්ති වෙන්නේ. මෙහි මොකක්වත් මේ භාවනාරම්මණින් උපන්නේ ආස්වාදයක් ඇතුලේ ඉන්න නෙමෙයිනේ. අයි අදිචිත්තනේ. අදිචිත්ත කිව්වේ විදර්ශනාවට පාදක වෙච්ච සමාධියකටනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකෙදි මේ සමාධිය අභිනන්දනය වෙන්න විදිහක් නැහනේ. එතකොට දැන් මෙන්න මේ විදියට විමසා බලනකොට අසඤ්ඤත සමාධියට එකක් අහු වෙන්නේ නැහැ. අනිත් එක තමයි පින්වත්නි එයාගේ සමාධි මට්ටමම ප්‍රතිවේක්ෂණා කරනකොට එයාට තේරුණා මේක පළවෙනි හතරවෙනි ධ්‍යානෙවත් නිරෝධ සමාපත්තියවත් මිය යගියපු මට්ටමක්වත් නෙවෙයි. නමුත් මගේ සිහිනුවනමයි මෙතන දුර්වල. ඒකයි සියුම් ආස්වාස ප්‍රාස්වාසයේ මට ප්‍රකට නොවන්නේ කියලා එයා අදිෂ්ඨාන කරනවා හිතින්. කොහොමද ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකට වේවා කියලා. එතකොට යාන්තමින් ආස්වාසයේ වැටෙනවා, යාන්තමින් ප්‍රාස්වාසයේ වැටෙනවා, යාන්තමින් වැටෙනවා. එතකොට ඒ යාන්තමින් වැටෙනකම ආවොත් එයාට වෙන සමාධි අවුලකට අහු වෙන්නෙම නැහැ වෙන ගැටලුවකට. හරි. එතකොට මේ අත්දැකීම හැමෝටම සාධාරණ නොවෙන්නත් පුළුවන්. ඊළඟට දෙවෙනි එක තමයි කාලේන දැන් ඕකේ ඇතුළෙම බුදුරජාණන් වහන්සේ මතක් කළා කාලේන කාලං මේ කාලෙන් කාලෙට යා මානසිකාරය කරන්න ඕන පග්ඝහ නිමිත්ත. ඒ කියන්නේ මේ දැඩි වීරිය. ඉත වීරිය නැත්තම් අර දැන් බලන්නකෝ මෙතන වීරිය නැති වුණොත් එහෙම ආස්වාස ප්‍රාස්වාසයේ අණුව හිත පවතින්නේ නැහැ. ඒකෙන් උපන් උපශාන්ත බවක් තියෙනවා. ඒක රහ කර කර ඉන්න පුළුවන්. ඒකල පැය දෙකක් විතර භාවනා කළා සමහර අය කියන මම පැය තුනක් භාවනා කළාද කියන්නේ ඔය. නමුත් විදර්ශනාවට පාදක වෙන අදිචිත්ත මනුයුත්තේනේ අදිසිතක් දර්ශනාවට පාදක වෙන සමාධියකට ඒක උපකාර වෙලා නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතන මතක් කළා කාලේන කාලං උපේක්ඛා නිමිත්තං මනසිකාතබ්බා. මෙන්න මේ උපේක්ඛා නිමිත්ත නැත්තම් කාටවත් නිවන් දකින්න බෑ. උපේක්ඛා නිමිත්ත. උපේක්ඛා නිමිත්ත ඇතුලේ තමයි පින්වත්නි මාර්යාට පවා නොපෙනී යන්නේ. ඒ කියන්නේ භාවනා කරන කෙනා මාර්ය ග්‍රහණයට පවා අහුවෙන එක නවතින්නේ ඔන්න ඔතනදී තමයි. මේ භාවනාවට අත්‍යවශ්‍ය කියන්නේ අදිචිත්ත කියන එකට අදිචිත්ත නිකම්ම සිත වඩන එකට මායාවක ඇත්තටම විරෝධයක් නැහැ. නිකම්ම සමාධියක් වඩනවා නම් එයාට ඇත්තටම මේ අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙලේදීමයි මායාව අභියෝග කරන්නේ. එක එක විදිහට මායාව අභියෝග කරන්න පුළුවන්. උපේක්ඛා නිමිත්ත කියලා මෙතන කියන්නේ පින්වත්නි භාවනා කරගෙන යනකොට එයා භාවනාව ගැන උපේක්ෂා සහගත වෙන්න ඕන. එයා වඩන එක ගැනමයි උපේක්ෂා සහගත වෙන්නේ. භාවනාව ගැනම උපේක්ෂා සහගත වෙනවා. ඒ උපේක්ෂා සහගතකම ඇතුලේ තමයි ඒකයි අපි ඔය කිව්වේ බුද්ධ ශාසනේ අපි අර නිතරම දේශනාවල පාවිච්චි කරනවා පින්වත් මහණෙනි මේ නිවනවත් අභිනන්දනය කළොත් නිවනටපත් වෙනා උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ අන්න ඒකට. එතකොට දැන් අපි අදිචිත්ත කියන්නේ විදර්ශනාවට පාදක වෙන සමාධියක්මයි වඩන්නේ. ඒ විදර්ශනාවට පාදක වෙන සමාධිය ගැනත් සිත මෙදහත් කරගන්නවා. උපේක්ෂා සහගත වෙනවා. විදර්ශනාවට පාදක වෙන සමාධියක්මයි වඩන්නේ. විදර්ශනාවට පාදක වෙන සමාධියක් වඩන එක ගැනම හිත මෙදහත් වෙනවා. මේ මෙදහත්කමින් තමයි නිවනට ගොඩ වෙන්න තියෙන්නේ. මිනිස්සු ඉතින් බොහොම දැඩි වීරියකින් මේක කරනවා. කරාට හරියන්නේ නැහැ පින්වත්නි. කරාට හරියන්නේ නැහැ. රත්තරන් වලින් ප්‍රයෝජනයක් තියෙන මිනිස්සෙක් රන්කාරයෙක් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එයා මේ රත්තරන් උඳුනට දාලා ගින්දර එහෙම පත්තු කරලා රත්තරන් උණු කරනකොට එයා මේ වරින් වර රත්තරන් වලට පිඹින්න ඕන කියනවා. වරින් වර දියේ හින්න ඕන කියනවා. ඒ වගේම මේ වතුර අඩුවෙන් හින්නත් හොඳ නැහැ කියනවා. වැඩියෙන් හින්නත් හොඳ නැහැ කියනවා. උපේක්ෂා සහගත වෙන්න ඕන කියනවා. එතකොට තමයි හොඳම රන් අස්වැන්න හම්බ වෙන්නේ කියනවා. එතකොට යා හොඳට ගින්දර පිමින්නත් ඕන, ගින්දර අඩු වැඩි කරන්නත්, ඕනෑවට වඩා වැඩි කරන්නත් හොඳ නෑ. එතකොට කර වෙලා යනවා, අඩු කරන්නත් හොඳ නෑ. ඒ අඩු වැඩි කරගන්න තමයි යා මොකද කරන්නේ? යා වතුර පාවිච්චි කරනවා. එතකොට නැත්නම් රත්තරන් ටික කර වෙලා යනවා. යන්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ යම් පුද්ගලයෙක් මේ අවබෝධය කරා යනවා නම්, විදර්ශනාවට පාදක වෙන සමාධියක් වඩනවා නම්, උපේක්ඛා නිමිත්ත නැත්තම් කාටවත් නිවන් දකින්න බෑ කියනවා. උපේක්ඛා නිමිත්ත ඕනමයි පින්වත් නිවන් දකින්න. උපේක්ඛා නිමිත්ත නැතුව කාටවත් නිවන් දකින්න. එතකොට උපේක්ෂා සහගත වෙන්නේ මොකද්ද ගැනද? එයා වඩන සමාධිය ගැනමයි උපේක්ෂා සහගත වෙන්නේ. එයා වඩන සමාධියක් තියෙනවනේ. ඒ දැන් උපේක්ෂා සහගත විය යුතු අවස්ථා ගණනාවක් ධර්මයේ පෙන්නනවා. එයා වඩන සමාධිය ගැනම උපේක්ෂා සහගත වෙනවා. එයා වඩන භාවනාව තියෙන්නේ. භාවනාව ගැනම සිත මෙදහත් කරගන්නවා. දෙක තමයි භාවනාවෙන් ඉපදිච්ච යම්කිසි ආකාරයක මිදුණු සිතක්. ඒකට අපි කියන විමුක්ත සිතක්. දැන් මෙයාට විමුක්ත සිතක් තියෙනවා. එතකොට මෙතන විමුක්ත සිත කියන්නේ නිවනට භාවනා කරන කෙනාට තියෙන විමුක්ත සිත කියලා කියන්නේ නිවනටපත් උනා කියන එක නෙමෙයි. භාවනා දැන් ඕගොල්ලෝ අහලා ඇති චිත්තානුපස්සනාවේ තියෙනවා විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. විමුක්ත සිත අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තන්ති පජානාති. විමුක්ත සිත සහ අවිමුක්ත සිත කියලා එකක් තියෙනවා. එතන මෙතන විමුක්ත සිත කියලා කියන්නේ මේ සම්පූර්ණ නිවනටපත් වුණු සිත කියන එක නෙමෙයි. නිවනටපත් වෙලා නැහැ නේ. එහෙනම් එයාට කොහොමද විමුක්ත සිතක් තියෙන්නේ? ඒ නීවරණ වලින් විතරයි හිත මිදිලා තියෙන්නේ. අවිමුක්ත සිත කියලා කියන්නේ නීවරණ වලින් බැටකන සිත. ඒතර දැන් මේ භාවනා කරන කෙනාට තියෙනවා විමුක්ත සිත. මොකද්ද විමුක්ත සිත? ඒ කියන්නේ නීවරණ වලින් මිදුණු සිතක් තියෙනවා. අන්නේ නීවරණ වලින් මිදුණු සිත දිහා බල බලා දෙවණියට මැදහත් වෙනවා. පළවෙනි එක මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේ මතක් කළා අදිචිත්තමනුයුක්තේන භික්කවේ බික්කුණා තීනි නිමිත්තානි මනසිකා තබ්බානි. ඒකේ තුන්වෙනි එක මොකද්ද? කාලේන කාලං උපෙක්ඛා නිමිත්තං මනසිකා තබ්බා. මෙන්න මේකෙන්මයි නිවන ස්පර්ශ කරන්න තියෙන. ඔගොල්ලෝ බුද්ධානුස්සතිය මෛත්‍රී වැඩුවත් මේ විදිහට කළොත් ඔයාලට නිවනට හිතපත් කරගන්න පුළුවන්. අඩු යටත් පිළිසෙන් සෝතාපන්න හරි වෙන්න පුළුවන්. එතකොට යා මොකද්ද කරන්නේ? එයා පළවෙනියෙන් කරන්නේ දැන් උපේක්ෂා සහගත වෙනවා භාවනාව ගැනම. භාවනාව දැන් සමහරට භාවනාවේ ප්‍රතිඵල නැති වෙන්න පුළුවන් හිතන තරම්. නමුත් දැඩිව කනස්සල්ලට යන්නේ නැහැ හිත. උපේක්ෂා සහගතනවා. හරිද? භාවනාව ගැනම උපේක්ෂා සහගත වෙනවා. එතකොට දැන් මේ තමයි මායයට හසු නොවන මට්ටමට පාවිච්චි කරන උපාය මාර්ග. දෙවණියට පින්වත්නි උපේක්ෂා සහගත වෙන්නේ මොකක් ගැනද? භාවනාවෙන් උපන් මිදුණු සිතක් තියෙනවා. දැන් භාවනා කරන්න කරන්න යාගේ සිත මිදෙනවා. එතකොට එතන මිදුණු සිත කියලා කියන්නේ විමුක්ත සිත කියලා කියන්නේ සම්පූර්ණයෙන් කෙලෙස් නැහැ කියන එක නෙමෙයි. භාවනාරම්මණය අනුව සිත පවතින එක නිසා සිත නීවරණ වලින් මිදී පවතිනවා. කාමයන් හිතට ගලන්නේ නැහැ. දෝමනස්සේ හිතට ගලන්නේ නැහැ. සමහරට මේ භාවනාව කරද්දී නිදිමත හිතට ගලන්නේ නැහැ. තීන මිදේ නැහැ යාට. ඒ කියන්නේ මේ එයා නින්දට වැටෙන්නේ නැහැ. දැන් භාවනාව කරනවා නම් භාවනා කරනකොට නින්දට වැටෙනවා නම් එයා නීවරණ වලින් බැට කනවා. හැබැයි මතක තියාගන්න ඕන භාවනා කරද්දී නින්දට වැටෙන්න පුළුවන් භාවනාව නිසා. දැන් අපි හිතන්නේ භාවනා කරනකොට නින්දට වැටෙන්නේ මේ හරියට භාවනා කරන්නේ නැති කමට කියලානේ. නෑ පින්වත්නි, හරියටම භාවනා කරද්දිත් නින්ද යන්න ගන්නවා. එතකොට ඒකට හේතුව තමයි මේ සිතට විවේකේ ලැබෙන්න මේ කයට හරි පහසුවක් දැනෙනවා. හොඳට සිතට විවේකේ දැනෙනකොට කයට පහසුවක් දැනෙනවා. ඒ කයට පහසුව දැනෙනකොට නින්දට වැටෙනවා. ඒ නිසා ඕක වෙන්නේ නැහැ භාවනාවට කලින්ම එර්ධිපාදේ අදිෂ්ඨාන කළාම කවදාවත් තීන මිද්දෙන් යට යන්නේ නැහැ පින්වත්නි. බුද්ධ ශාසනය ඔය එර්ධිපාදයක් අදිෂ්ඨාන කරගන්න කියලා කියන්නේ මේකයි. කවදා සමහර නීවරණ වලින් බැට කණේක සම්පූර්ණයෙන් නවතිනවා. සම්පූර්ණයි දැන් වාඩි වෙනකොට නිවන විතරයි, වෙන මොකක්වත් නැහැ. කිසි දෙයක් ඔළුවට නිවන විතරයි වාඩි වෙනකොට තියෙන්නේ. ඒකට නිවන ගැන විතරයි හිතේ තියෙන්නේ. අදි එතකොට ඒ හිතේ තියෙන එක තමයි චිත්ත ඍධිපාදේ. නිවන විතර වෙන කිසිම දෙයක් නැහැ. එතකොට එහෙම වාඩි වෙන්න අමාරුයි සාමාන්‍ය කෙනෙකුට. එහෙනම් ඍධිපාද කියන ඒවා වඩන එක ලේසි වැඩක් නෙමෙයි. එතකොට එහෙම වාඩි වෙච්ච කෙනා ඒ බලවත් විදියට එහෙම වාඩි වුණාට පස්සේ ඒ චිත්ත ඍධිපාදේ වඩන කම නිසා තීන මිද්දෙන් යට යන්නේ. හැබැයි භාවනා කරනකොටම තමයි තීන මිද්ද එන්නේ. එතකොට තීන මිද්දේ ඉන්න පුළුවන් අවකාශ දෙකක් තියෙනවා. අවංකවම නිකන් භාවනා ආරම්භණයට හිත නැතිකම නිසා යන්න පුළුවන් නින්ද. තව එකක් තමයි භාවනා කම නිසා, භාවනා කරන කම නිසා යම් කෙනෙක් නින්දට වැටෙන්නත් පුළුවන්. දෙන්නම නින්දට වැටෙන්න පුළුවන්. එතකොට මේ දෙන්නම නින්දට වැටෙනවා නම් ලොකු ගැටලුවක් තියෙනවනේ. එතකොට දෙන්න හැබැයි භාවනා කරන කෙනා කවදාවත් නින්දට වැටෙන්නේ නැහැ. එරුදිපාදී අදිෂ්ඨාන කරලා නම් භාවනාවට වාඩි වෙනකොටම චිත්ත ඍධිපාදයේ අදිෂ්ඨාන කරලා නම් විමුක්තිය විතරම නම් හිතේ තියෙන්නේ. කවදාවත් නිගමු. ඒකනේ රහතන් වහන්සේලා රැට නිදිවර නිදි හිතන්න බෑ. සමහර රහතන් වහන්සේලා මාස මගපල ලබන් ආපු අය මාස ගණන් පින්වත්නි ඉරියව් තුනෙන් වාසය කරලා තියෙනවා. හිතන්න බෑ. අපිට හිතෙනවා මේවා නම් වෙන්න බෑ. එහෙම කොහොමද භාවනා කරන්න ඇවිල්ලා නින්දට වැටෙන්නේ නැතුව ඉරියව් තුනකින් විතරක් වාසය කරන්න කියලා ඒ ඕගොල්ලන්ට හිතේවි නෑ. අර චිත්ත ඍධිපාදේ විසින් පින්වත්නි මේ සිතට ජවය දෙනවා. මේ ඍධිපාදයෙන් තමයි පින්වත්නි හිතට ජවය ගන්නෙ. හරියට ඕගොල්ලන්ගේ ඔය ඇඟ පවත්වන්න කෑම ටික වගේ. ඇඟ දැන් දවල්ට කෑවට පස්සේ හවස් වෙනකන් ඇඟ තියාගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි රිදුම් දෙන්නේ නැහැ, වේදනා දෙන්නේ නැහැ, අපහසුතා එන්නේ නැහැ, ජවයක් තියෙනවා. අන්න ඒ වගේ පින්වත්ටි භාවනාව පවතින කාලේ ජවයේ තියෙන ඍධිපාදයක් වැඩුවා අදිෂ්ඨාන කළොත් විතරයි. ඒකනේ ලංකාවේ මිනිසුන් විනාඩි 5ක් බෑනේ භාවනා කරන්න. විනාඩි 10ක් බෑ භාවනා කරන්න. එතකොට ඒ එක්ක භාවනා කරන්න ආපු ගමන් නිදි. එක එක ප්‍රශ්න. හේතු අර ඉර්ධිපාදේ නැති එක. ඒතකොට ඉර්ධිපාදේ වළංගු නැහැ. අදිචිත්ත මනුයුක්තෙන විදර්ශනාවට පාදක වෙන සමාධිය නොවැඩෙන කෙනාට ඉර්ධිපාදේ අදාළත් නැහැ. එහෙනම් මේ ඉර්ධි එක්කෝ අපිට සිද්ධ වෙනවා ඔය දැන් කරන භාවනා ක්‍රමය නවත්තන්න. එක්කෝ අපිට සිද්ධ වෙනවා විදර්ශනාවට පාදක වෙන සමාධියෙන් වාඩි වෙන්න. ඒ වාඩි වීම කියන්නේම චිත්ත ඉර්ධිපාදේ. විදර්ශනාවට පාදක වෙන සිත විතරයි තියෙන්නේ. නිවන විතරයි. මෙහෙදි මේ භාවනාව තුළ එයා වාඩි වෙන. අතර මේ ඉර්ධිපාදයේ ලක්ෂණ තමයි දැන් පුළුවන් එයාට පුළුවන් මේ යම් කිසි ආකාරයක මේ ඡන්ද ඉර්ධිපාදයක් වඩන්න. ඡන්ද ඉර්ධිපාදේ වඩන්නේ කොහොමද? එයා වාඩි වෙනකොටම අදිෂ්ඨාන කරගන්නවා මේ භාවනාව තුළදී මට මඟඵල ලැබෙන්න ඕන. එච්චරයි. මේ දැන් මේ වාඩි වෙන්නේ. වාඩි වෙනකොට මේ භාවනාව තුළදීම අනේ මට මඟඵල ලැබේවා කියන අදහසින් තමයි එයා වාඩි වෙන්න ඕන. එහෙම වාඩි වෙන්න අමාරුයි. එතකොට දැන් මේ උපේක්ඛා නිමිත්ත කියලා කියන්නේ භාවනාවට වාඩි වුණාට පස්සේ භාවනා රම්මනේ ගැනම උපේක්ෂා සහගත වෙනවා එකක්. භාවනාව ගැන. ඊට පස්සේ භාවනාව නිසා භාවනා කරන කම නිසා එයා තුල පැන නැගිච්ච එක්තරා විමුක්ත සිතක් තියෙනවා. මිදුණු සිතක්. මොනවාගෙන් මිදිලාද? කාමච්ඡන්දයෙන් මිදිලා භාවනා කරනකොට, තීන මිද්දෙන් මිදිලා, විචිකිච්ඡාවෙන් මිදිලා, නීවරණ වලින් හිත මිදිලා. එතකොට මේ මිදිච්ච එක නිසා මිදිලා හිත හොඳටම මිදිලා අන්නේ මිදිච්ච සිත ගැන උපේක්ෂා සහගත වෙනවා. කොහොමද උපේක්ෂා සහගත වෙන්නේ? මේ මිදුණු සිත කියන එකත් භාවනාරම්මණේ මත මානසිකාරයේ පවතිනකම් විතරයි නේද තියෙන්නේ? මේ සිත එච්චරයි නේද තියෙන්නේ? භාවනා නැගිටම ඉවරයි නේද? එතකොට දැන් මිදිලා සිත කාමච්ඡන්දේ අබමල් රේණුවක්වත් නැහැ. ව්‍යාපාද එන්නෙම නැහැ. කේන්ති යන්නෙම නැහැ. දැන් දෙය කල්පනා ඒක උපේක්ෂා සාගත වෙන්නේ කොහොමද? මේ මට මේ භාවනාරම්මණයෙන් උපන් යම් මිදුණු සිතක් තියෙනවා නම් මේ මිදුණු සිත කියන එක දැන් මා තුල පැන නැගුණු මිදුණු සිත කියන එක භාවනාරම්මණේ අනුව මනසිකාරය කරන නිසා නේද පවතින්නේ? ඒ නිසා නේද පවතින්නේ කියලා අර මිදුණු සිත පිළිබඳ විදර්ශනා කරන්න පටන් ගන්න. මිදුණු සිත පිළිබඳ උපේක්ෂා සාගත වෙනවා. ඒකත් මේ එතකොට උපේක්ෂා සහගතයි. නිදුණු සිත අභිනන්දනේ වෙන්නේ නැහැ හිතට. ඊට පස්සේ යමකද කරන්නේ? මේ භාවනාරම්මණයෙන් උපන් යම් ප්‍රීතියක් පවතිනවනම්, ප්‍රීතියක් පවතිනවනම් අනේ මේ ප්‍රීතියත් භාවනාරම්මණය මත ස්පර්ශේ පවතින නිසා නේද ඇති වුනේ කියලා ප්‍රීතිය ගැනත් මඳහත් වෙනවා. එතකොට භාවනාරම්මණය මත යම් කිසි ආකාරයක ලැබෙන ආනිජාපි සංකාරයක් යාට වැටෙනවනම්, ඒ කියන්නේ පළවෙනි ධ්‍යානෙවත් තියෙනවනම් ඒක ගැනත් එයා මඳහත් වෙනවා. මේකත් මේ බඹලුව ගිහින් ඉවර වෙන එකක් නේද කිය කිය තමන් භාවනාව තුළ අත්දකින සියලුම අත්දැකීම් එක එක භාවනා කරනකොට එයා ලබන සියලුම අත්දැකීම් ගැන ඒ ශ්‍රාවකයා උපේක්ෂා සහගත වෙනවා. එතකොට උපේක්ෂා සහගත වෙනකොට ඒ උපේක්ෂා සහගතකම විතරයි දැන් හිතේ පවතින්නේ. ඇයි? සියල්ල ගැනම උපේක්ෂා සහගත වෙලා. ඉතින් ඔක්කොම ගැන උපේක්ෂා සහගත වෙනකොට උපේක්ෂා සහගතකම විතරයි පවතින්නේ. ඔන්න ඔතනදී තමයි ඇත්තට මම මේක හැම ගොඩාක් දේශනාවල කිව්වට භාවනා කරන කෙනාට මේ ටික අත්දකින්න වෙන්නේ. දැන් උපේක්ෂා සහගත වීම කියන එක ඇතුළේ දැන් උපේක්ෂා සහගතයිනේ. යා මොනවා ගැනද උපේක්ෂා සහගත? භාවනා රම්මණී ගැනත් උපේක්ෂා සහගතයි. භාවනාව අරමුණු කරන ආනාපාන සති නිමිත්ත ගැනත් උපේක්ෂා සහගතයි. ඒකෙන් ඇතිවෙච්ච සිත තියෙනවනේ මිදුණු සිත, නීවරණ වලින් මිදිච්ච සිත, ඒක ගැනත් උපේක්ෂා සහගතයි. ඊට පස්සේ භාවනාවෙන් උපන් සිතුවිලි ගලන්නේ නැති එකෙන් උපන් ප්‍රීතියක් තියෙනවනේ, ඒක ගැනත් උපේක්ෂා සහගතයි. හරි, උපේක්ෂා සහගතයිනේ. දැන් හැම තැනම මොකද්ද? උපේක්ෂා සහගතයි, උපේක්ෂා සහගතයි, උපේක්ෂා සහගතයි. එච්චරයි. දැන් ඔන්න ඔතන උපේක්ෂා සහගතකම කියන එක යාගේ හිත තුල පවතිනවනේ. ඒ උපේක්ෂා සහගතකම පවතින්නේ පින්වත්නි මනෝවිඥානය නිසා. ඒ උපේක්ෂා සහගතකම පවතින්නේ මොකද්ද? මනෝවිඥානය නිසා. ඒ උපේක්ෂා සහගතකම දැන් එයාට ඇහෙන් බලලා උපේක්ෂා සහගත උන්නේ නැහැ නේ. කනෙන් අහලා නෙමෙයි උපේක්ෂා සහගත උනේ. එහෙනම් එයා මේ උපේක්ෂා සහගත උනේ කුමක් නිසාද? මනෝවිඥානය නිසා. මෙන්න මේ මනෝවිඥානය විදර්ශනා කරන්න පටන් ගත්තොත් දැන් උපේක්ෂා සහගතකම වැටහෙනකම දැනෙනකමක් දැන් තියෙනවනේ. ඔක්කොම ගැන මම මෙදහත් උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගතකම පවතින්නේ මොකක් නිසාද? මා තුල මනෝ සම්පස්සේ නිසා. මනෝ සම්පස්සේ කියන්නේ මනෝවිඥානේ. මනෝ සම්පස්සේ කියන්නේ මනෝවිඥානේ. එතකොට මෙන්න මේ මනෝවි දැන් මේ උපේක්ඛාසහගතයි උපේක්ඛාසහගතයි කියලා සියුම් භාවයක් පවතිනවා. ඒ උපේක්ඛාසහගතකම වැටෙන්නේ කොහෙටද? චක්කු විඥාණයටද? නෑනේ. තෝත විඥාණයටද? නෑනේ. මේ කෙනෙක් භාවනා කරවලා නෑනේ. ගාන විඥාණයට, ජීවහා විඥාණයටද, කාය විඥාණයටද? නෑනේ. වැටෙන්නේ කොහෙටද? මනෝ විඥාණයට. දැන් එයා ඉන්නේ මොකෙන්ද? මනෝ විඥාණේ. එතකොට මේ මනෝවිඤ්ඤාණය පිළිබඳ එයාට පුළුවන් නම් මේ මනෝවිඤ්ඤාණය ඉලක්ක කරගෙන මේ මනෝවිඤ්ඤාණය කියන එක පෙර නොතිබී හට ගන්නවා. ඒක ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා. ඒකයි මේ උපේක්ඛාසහගතව ඉන්නේ. මං දැන් මේ දැන් භාවනාවට වාඩි වෙනකොට මං උපේක්ඛාසහගතකම නැහෙනේ. භාවනාවට වාඩි වෙනකොට මං ආස්වාස පාස්වාසේ දිහා බලන්නේ හිටියේ. දැන් මේ දැන් මේ උපේක්ෂාවක් මත හිත පවතිනවා. මැදහත්තු මොකක් ගැනද? භාවනා අරමුණ ගැනත් උපේක්ඛා සහගතයි, භාවනාවෙන් මිදුණු සිත ගැනත් උපේක්ඛා සහගතයි, භාවනාවෙන් උපන් ප්‍රීතිය ගැනත් උපේක්ඛා සහගතයි. මේ විදියට බලනකොට උපේක්ෂාවක් විතරක් හිතේ පවතිනවා. දැන් උපේක්ෂාව විතරක් හිතේ පැවතුනාම නිවනටද? නෑ, කවදාවත් නිවනටපත් වෙන්නේ නැහැ. ඒ උපේක්ඛා සහගතකම දැනෙන්නේ, වැටහෙන්නේ, තේරෙන්නේ මොකක් නිසාද? මේ වෙලාවේ උපේක්ඛා සහගතකම වැටෙන්නේ මනෝවිඥාණයෙන් ඉන්න නිසා. එතකොට පෙරහටගත්ත දැන් ආස්වාස ප්‍රාස්වාසයත් බැලුවේ මනෝවිඤ්ඤාණේ ඉන්නේ. ආස්වා දිග ආස්වාසේ කෙටි ආස්වාසේ කිය බැලුවේ මනෝවිඤ්ඤාණේ ඉන්නේ. දැන් ඒවා මොකක්වත් නේ, උපේක්ඛාවක් හිත තුල පවතිනවා. මෙන්න මේ මනෝවිඤ්ඤාණේ එයා පෙර නොතිබී හටගත්තාය. ඒක දැන් ඉතිරි නැතුව නිරුද්ධ වී යනවාය. ඒ නිසා මේ මනෝවිඤ්ඤා දැන් උපේක්ඛා සහගතකම වැටෙන මනෝවිඤ්ඤාණේ අනිත්‍යයි කියලා බැලුවොත් උපේක්ඛා සහගතකම වැටෙන මනෝවිඥාණේ මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මේ නෙමේ කියලා බැලුවොත් ඒක අනාත්මයි, අනාත්මයි කියලා බැලුවොත් එහෙම ඒ බලනකම පදනම් කරගෙන, එහෙම බලනකමක් තියෙනවනේ. අන්න ඒ බලනකම පදනම් කරගෙන හටගන්නවා පංචස්කන්ධය. එහෙම බලනවනේ. දැන් උපේක්ඛා සහගතකම ගැන බලනකොට සිත උපේක්ෂාව මත පවතිනවා. අරමුණු මොකුත් නැහැ. ඒ උපේක්ඛා සහගතකම වැටෙන්නේ මොකටද? මනෝවිඤ්ඤාණයට. දැන් මනෝවිඤ්ඤාණය පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා කියලා වචන දෙකකින් බලනවා. අනිත්‍යයි අනාත්මයි කියලා. දුකයි කියලා බලන්නෙත් නැහැ. ඒක ප්‍රකට නැහැ ඇත්තට. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්නේ නැහැ. ඒ ඔයාලට උපේක්ෂාව අනාත් උපේක්ෂාව දුකක් කියලා බැලුවොත් එහෙම ඔක්කොම අවුල්වල යනවා. ඇයි දුකක් කියලා නෙමෙයි ඒක වැටෙන්නේ. ඒ නිසා අපි ඇත්තටම මගඵල ලබන අවබෝධයට කිට්ටු වෙනකොට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නෙමෙයි ප්‍රකට වෙන්නේ. එක්ක අනිත්‍යයි අනාත්මයි කියලා ඉතාම සුළු පිරිසකට දුක වැටහෙනවා. ඒ නිසා ඒකනේ දැන් බලන්නකෝ, අපි ඔය විදර්ශනා කරත් පටිපාටියන් සූත්‍රයේ තියෙද්දි පැහැදිලි කරන අනිච්චානුපස්සන, අනත්තානුපස්සන, නිබ්බිදානුපස්සන එහෙම පැහැදිලි කරන්නේ. දුක්ඛානුපස්සන කියන එක සමහර තැන් වල ගන්නෙ නැහැ. හොඳට බලන්නකෝ, අනිච්චානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිණිකානුපස්සන ඔන්න ඔය හතර විතරයි එක්ක ගන්නේ. ඒ හේතුව තමයි දැන් හොඳට බලන්න, උපේක්ෂාව මත පවතිනකොට ඒක දුකක් විදියට වැටහෙන්නේ. සිත උපේක්ෂාවක තියෙනකොට ඒක දුකක් විදියට තේරෙන්නේ නැහැ. සිත මැදහත්තු තියෙනවා. ඉතින් ඒක දුකක් නෙවෙයිනේ. දුකක් කියලා බැලපු ගමන් දුක කියලා පොඩ්ඩක්වත් ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙතනදී උපාය මාර්ගයක් පාවිච්චි කරනවා. මොකද්ද? උපේක්ෂා සාගතකම ආවේ කොහොමද? උපේක්ඛා අදිචිත්ත මනු විදර්ශනාවට පාදක වෙන සමාධියක් වඩනවනේ. මෙහෙදි නිවන් දකින්න යා හිතාගෙන ඉන්නේ. මෙහෙදි නිවන් දකින්නයි ආවේ. දැන් නිවන් දකින්න ඇවිල්ලා දැන් යා ඔක්කොම ගැන උපේක්ඛා සාගත වුණා. මොකද්ද? භාවනා නිමිත්ත ගැන උපේක්ඛා සාගත වුණා. භාවනාව නිසා මිදුණු සිත, නීවරණ ටික නැති සිත ගැන උපේක්ෂා. ඒක හොඳයි තමයි. නමුත් උපේක්ඛා සාගත වුණා. ඊට පස්සේ මිදුණු සිත නිසා උපදුච්ච ප්‍රීතියක් තියෙනවා. භාවනා කරනකොට ප්‍රීතිය උපදිනවා වේගෙන්. ඒක ගැනත් උපේක්ඛා සහගත වුණා. දැන් උපේක්ඛා සහගතයි උපේක්ඛා සහගතයි උපේක්ඛාව විතරයි තියෙන්නේ හිතේ. ඒතර මේ උපේක්ෂාව දැනෙන්නේ මොකක් නිසාද? උපේක්ඛාව දැනෙන්නේ කුමක් නිසා? කුමකටද දැනෙන්නේ? මනෝවිඥාණයට දැනෙන්නේ. චක්කු විඥාණය නෙමෙයි වෙලා මානසිකාරය නිසා මනෝවිඥාණයේ මත සිත පවතිනවා. මනෝවිඥාණයෙන් සිත පවතිනකොට උපේක්ඛාව වැටෙන්නේ මනෝවිඥාණයේ නිසා. ඒතර මනෝවිඥාණයට තමයි උපේක්ඛාව ගෝචර වෙලා තියෙන්නේ. මෙන්න මේ මනෝවිඥාණය තමන් තුළ හටගත් උපේක්ෂාව නෙමෙයි අනිත්‍යයි කියලා බලන්නේ. උපේක්ෂාව වැටෙන මනෝවිඥාණය අනිත්‍යයි කියලා බැලුවොත්, ඒ උපේක්ෂාව වැටෙන දුකයි කියලා බලන්නේ නැහැ. උපේක්ෂාව වැටෙන මනෝවිඥාණය අනාත්ම, අනිත්‍යයි අනාත්මයි කියලා බලන්න. අනිත්‍යයි දුකයි අනාත්මයි නෙමෙයි. අනිත් දුකයි කියලා බැලුවොත් වෙනම විශ්ලේෂණයකට යන්න වෙනවා. මොකද උපේක්ෂාව දුකක් විදිහට මේ හිත පිළිගන්න ලෑස්තිම නැහැ. උපේක්ෂාවෙන් ප්‍රීතියක් තිබ්බදilla තියෙද්දි කොහොමද ඒක පිළිගන්නේ? එතකොට මේ ප්‍රීතිය විඳින ගමන් කොහොමද ඒක කරන්න බෑ? මේ මෙච්චර දුකක් තියෙද්දි ඒකවත් තේරෙන්නේ නැතිකොට. මේ දුක විඳිනවා ඒකත් සැපක් කියලා දැනනකොට. දරුවෝ නිසා දුක විඳිනවා ඒකත් සැපයි කියලා දැනෙන මට පින්වත් මේ සරුවාකාර එක්තරා උපේක්ෂාවකට පත් වෙලා ඉන්නකොට මේ උපේක්ෂාව මත කොහොමද දුකක් කියලා එක කරන්නම බෑ පින්වත්. එක කාලයක් භාවනා කරපු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. ඒතර එයා කරන්නේ කොහොමද? මනෝ විඥාණයටනේ උපේක්ෂාව වැටහෙන්නේ. ඒ මනෝ විඥාණය අනිත්‍යයි කියලා බලනවා. අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. අනාත්මයි කියලාත් බලනවා. අනාත්මයි කියලා බලනවා. ඒක මම නෙමෙයි මගේ නෙමෙයි කියලා බලනවා. ඒත් අනාත්මයි කියලා බලනකොට ඉතා වේගවත් ප්‍රීතියක් හිත තුළ උපදිනවා. මහා බිහිදිලා නිකන් ඇඟ රෝමෝද්ගමණී වෙලා පුදුම ප්‍රීතියක් උපදිනවා අනාත්මයි කියලා අත්‍යක්ෂව කරලා බලන්න පින්නවත්. සමහර මේ ගැන ඇහෙන එකම දේශනාව වෙන්න පුළුවන්. කවදා හරි කවුරු හරි අහයි මේක. එතකොට මනෝවිඤ්ඤාණය උපේක්ෂාව වැටෙන මනෝවිඤ්ඤාණයට ඒක චක්කුඤ්ඤාන සෝත විඤ්ඤාණ නෙමෙයි මනෝවිඤ්ඤාණ සිත අනිත්‍යයි කියලා බලනවා දුකයි කියලා බලන්නේ නැහැ අනාත්මයි කියලා බලනවා. එතකොට අනිත්‍යයි අනාත්මයි කියලා බලනකොට සියුම් පඤ්චස්කන්ධයක් ගන්න. ඒ අනිත්‍යයි අනාත්මයි කියලා බලනකොට අර ශුන්‍යතාවේ පදනම් කරගෙන ප්‍රීතියක් ජනනය වෙන්න ගන්නවා. එතකොට මේ ප්‍රීතිය ජනනය වෙනකොට මේ ප්‍රීතිය අභිනන්දනය කරන්න යන්නේ නැහැ. මේ ප්‍රීතිය ගැන තව සිතකින් උපේක්ෂා සහගත වෙනවා. හරිද? ඒ ප්‍රීතිය ගැන තවසිතකින් උපේක්ෂා සාගත වෙනවා. ඒ ප්‍රීතිය ගැන තවසිතකින් දැන් අනිත්‍යයි අනාත්මයි දැන් ඉස්සල්ලා ඇති වුණ ප්‍රීතිය නෙමෙයි මේ. දැන් තියෙන්නේ මොකද්ද? අනිත්‍යයි අනාත්මයි කියලා බලපු එකෙන් ප්‍රීතියක් ඇති වෙලා. ඒ ප්‍රීතියත් බලනවා මේකත් අනිත්‍යයි නේද? මේ ප්‍රීතිය ගැනත් මඳහත් වෙනවා හිතකි. උපේක්ෂා සාගත වෙනවා. මේකත් ඇති වෙලා නැති වෙලා යනවා නේද? මේකත් භාවනාවෙන් නැගිට්ටාම නෑ නේද කියලා බලනවා උපේක්ෂා සාගත වෙනවා. ඒ උපේක්ෂාවට එන මනෝවිඥාණය තුන ඒකත් අනිත්‍යයි අනාත්මයි කියලා බලනවා. ඔන්න ඔය විදිහට අනිත්‍යයි අනාත්මයි කියලා බලනකොට තව දුරටත් ප්‍රීතිය ජනනය වෙන්න ගන්නවා. ඒ ප්‍රීතිය ගැනත් උපේක්ෂා සාගත වෙනවා. දැන් මේ සියුම් ප්‍රීතිය මෙහෙම බලන් බලන් ඇති වෙන එකක් නේද කියලා හිතනකොට පින්නත් මේ ප්‍රීතියත් අනිත්‍යයි අනාත්මයි කියලා තුන් තැනක දිවත් පිටිපස්සට බලනකොට ඉතාම සියුම් ගැඹුරු ප්‍රීතියක් උපදිනවා. ඒක ඇතුළෙම උපේක්ෂාවක් පවතිනවා. අන්න ඒක ඇතුළේ පංචස්කන්ධේම අනිත්‍යයි කියලා බලනවා. ඒ සියුම් උපේක්ෂාවක් පවතිනවා. මේ උපේක්ෂාව දැන් මට වැටහෙනවනේ. ඒ කියන්නේ මාතුල මනෝවිඥාණය පහළ වෙනවා. ඒකට අනුව මගේ සිත පහළ වෙලානේ. ඒකට අනුව සිත පහළ වෙලා තියෙන නිසා මට සියුම් සංස්කාර ටිකුත් වැටහෙනවා. සංකාරස්කන්ධේ වේගවත් ප්‍රීතියක් තියෙනවානේ. වේදනාස්කන්ධේකුත් පහළ වෙනවා. ඒකට අනුව මේ කයවත් දැන් මේ වේදනා දෙනේ රිදුම් දෙන මොකක්වත් වැටහෙන්නේ නැහැ නේ. ඒකනේ මේ හෝරා දෙක තුන එක දිගට ඉන්නේ. ඒකට අනුරූපස්කන්ධයත් හටගෙන තියෙනවා. ඉතින් මෙතනත් සියුම් පංචස්කන්ධයක් ඇති වෙලා නැති වෙලා යනවා නේද කියලා බලලා ඒක ගැන උපේක්ෂා සහගත වෙනකොට යම් මඟඵල පැත්තේ ඉන්න ඕන. මාර්ගඵල පැත්තේ ඉන්න ඕන. හැබැයි ඉතින් මෙතන මේ මනෝවිඤ්ඤාණේ පදනම් කරගෙන තමයි අධිචිත්ත මනුත්තේන විදර්ශනාවට පාදක වෙන සමාධියක් වඩලා සරුවාකාර උපේක්ෂාවකට එකතු වෙන්නේ. ඉතින් මේක ඉතාම තියුණු ක්‍රමයක්. ඒතර මේක ඕන කෙනෙකුට ආනාපාන සති වඩලා කරලා බලන්න පුළුවන්. ඇත්තට මේක භාවනාවේ ඉතා ඉහළ අවකාශයක්. කරලා බලන්න. එතකොට මේ සමහර අය එක තැනක භාවනා විහිර වෙනවා. මෙතනින් හැර මොකද්ද කරන්න කියලා දන්නේ නැතු. එතකොට කරන්න ගොඩාක් වැඩ තියෙනවා. එතකොට මේ කරන්න ඕන වැඩ ටික ගැන ලංකාවේ මිනිසුන්ට කිසිම අදහසක් නැති එක විතරයි තියෙන ප්‍රශ්නය. ඒ නිසා මේ බඳු ආකාරයට යම් කෙනෙක් හිත වැඩුවොත් දියුණු කළොත් පුහුණු කළොත් එයා බොහොම කෙටි කාලෙකින් අවබෝධයටපත් වෙනවා. ඒ බඳු අවබෝධාත්මක කුසලතාවයක් පිණිස මේ හෝරාවකටත් වැඩි කාලයක් ධර්මශ්‍රවණමය කුසලය මේ පිනතුන්ලා සියලු දෙනාටම නිවන් පිණිස උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද එක්තරා විදිහක මේ භාවනාවටම සම්බන්ධ ප්‍රධාන දේශනාවක් අපි සිද්ධ කළේ. ඉතින් ඒ නිසා මේ පිනතුන් සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. අද මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරපු හේරත් පවුලේ පිනතුන් සහ කල්යාණ මිත්‍ර හැම දෙනාටම ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ කායික මානසික සුව සහනී වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම මාර්ගඵල නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. කායික මානසික සැනසිල්ල වේවා. වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පිනතුන්ලා සියලු දෙනාටම මේ දේශනාමේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම දායකත්වයේ දරූ පවුල්වල සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපනයේ හදාරන දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් උපනිශ්‍රය වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සංසාරගත සියලු ඥාතීන්ටද මේ කුසල් බලවත් වේවා. ධර්මශ්‍රවණයට එකතු වුණ මේ පිනතුන් සියලුම දෙනාට මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂඛයෝ